ගරු රෝහන් අක්මීමන මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 13ක කාලයක්.
ඔබ ස්තුතියි නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි. නව වසරක් අලුත් බලාපොරොත්තුවක් එක්ක රට ජනතාව නව අනාගතයක් වෙනුවෙන් පෙළ ගැහලා ඉන්න මොහොතක පැරණි දේශපාලන ක්‍රමය බිමට සමතලා කරලා එහි අලුමතින් අලුත් සමාජයක් ගොඩනගන්න උත්සාහ කරමින් ඉන්න එයි අඩිතාලම දමමින් ඉන්න මොහොතක අපිට පේනවා අර බිඳ වැටලා ගිය බිඳ දමපු පැරණි දේශපාලන ක්‍රමයේ අවතාර තාමත් මේ පාර්ලිමේන්තුවේ හොල්මන් කරමින් ඉන්නවා. මම ඒ නිසා ඒ අලුත් ආණ්ඩුවේ මුල් දින 100 සම්බන්ධයෙන් චෝදනා කරපු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට උත්තරයක් දීගෙන මගේ කතාව ආරම්භ කරන්න කැමතියි. මූලික වශයෙන් අලුත් ආණ්ඩුවේ දින 100 කරපු දෙයක් නැහැ, බඩු මිල අඩු කරලා නැහැ කියලා චෝදනා කරපු අර විපක්ෂයේ ඉන්න යහපාලන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ හිටපු ඒ එහෙම ඉඳිමින් ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව සිදු කරන්න දායක වෙච්ච, මහා බැංකු බැඳුම් කර වංචාව සිදු කරන්න දායක වෙච්ච විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මම මතක් කරන්න කැමතියි. අපේ ආණ්ඩුවේ දින 100 ගැන කතා කරනවා, යහපාලන ආණ්ඩුවේ දින 100 ඇතුළත දින 60ක් යදි මොකද වුනේ? ලංකා ඉතිහාසයේ දරුණු මූල්‍ය වංචාව සිද්ධ කරා. සේවක අර්ථ සාධක අරමුදලට රුපියල් බිලියන 10ක් පාඩු කරමින් ඒ ඔස්සේ කොටස්වලද පොලේ රුපියල් බිලියන 10ක මූල්‍ය අලාභයක් වාර්තා කරන දායක වෙමින් ආයෝජනයේ විශ්වාසය පළුදු කරමින් ලංකා ඉතිහාසයේ දරුණු මූල්‍ය වංචාව කරමින් ජනතාවට ද්‍රෝහි වෙච්ච විපක්ෂයේ ඉන්න හිටපු කැබිනට් නැමැතිවරු අපිට චෝදනා කරනවා මේ දින 100 බඩු මිල අඩු කරේ නැහැ කියලා. ඉතින් මම මතක් කරන්න කැමති වෙන නිසා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට රුපියල් බිලියන 20කට ආසන්න පාඩුවක් කරලා තමයි ඔයගොල්ලෝ මේ දැන් ජනතාවගේ අනුකම්පාවෙන් කතා කරන්නේ. ඒ වගේම අනික් අතට තවත් විපක්ෂ මන්ත්‍රීවරයෙක් අර මේ දවස්වල බස් රථවල සහ ත්‍රී රථවල අමතර උපාංග සම්බන්ධයෙන් සිදුවන ක්‍රියාවල සම්බන්ධයෙන් යම් චෝදනාත්මක ස්වරයෙන් කතා කරා. අපි විශේෂයෙන් ඒ ගැන අදහසක් කියන්න කැමති මේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට නෙමෙයි අප රටේ ඉන්න ආදරණීය ජනතාවට. මේ තීර රථ බස් රථ සම්බන්ධයෙන් ඒවල අයිතිකරුවන් වෙලා ඉන්න අපේ ජනතාවට අපි වකියන්න ඕනේ, අපිට වකීමක් තිබෙනවා. සමේ මේ බස් රථවල සවි කරලා තිබෙන අමතර උපාංග සම්බන්ධයෙන් නීතිය කඩිමුඩේ අපේ ආණ්ඩුව ගෙනාවු එකක් නෙමෙයි. මේක ගිය අවුරුද්දේ 6 මාසයේ 2024 අංක 6 දාන චක්‍රලේඛයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගේ චක්‍රලේඛයෙන් පිටවපු නීතියක් මේක. ඉතින් මෙතන වෙලා තියෙන්නේ අර අලුත් ආණ්ඩුව ආවට පස්සේ පොලිසියත් සත්භාවයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න යමක් තමයි මෙතන තියෙන්නේ. ඒක ආණ්ඩුව තීරණයක් අරගෙන අලුත් නීතියක් පනවලා මේ බස් රථවල හිමිකරුවන් හරි සීරවත හිමිකරුවන් හරි අපහසු තරමක් කරන වැඩක් නෙමෙයි. ඒ නිසා මේකදී අපි පොලිසියට දෝෂාරෝපණය කරන්නේ නැහැ. පොලිසියත් සත්භාවයෙන් කරනවා වෙන්න පුළුවන්. නමුත් මේකෙන් ජනතාවට යම් අපහසුතාවයක් සිදුලා තිනවා පිළිබිඹු ගන්නවා. ඒ නිසා අපි පොලිසියට උපදෙස් දීලා තිනවා අපේ ආණ්ඩුවෙන් මේ සම්බන්ධයෙන් නඩු පැවරීම සිදු කරන්න එපා. යම් සහන කාලයක් දෙන්න මේ බස් රථ හිමිකරුවන්ට නීතියට අනුගත වෙන්න, ඒ වෙනස්කම් ටික කරගන්න යම් සහන කාලයක් දෙන්න කියලා අපි නියෝග දීලා තිබෙනවා. නිසා මේක අර කඩිමුඩිය ගෙනාපු නීතියක් නෙමෙයි, මේ ආණ්ඩුවේ ප්‍රමුඛත කාර්යයක් නෙමෙයි කියලා මතක් කරන්න කැමතියි. ඒ නිසා මම ඉස්සරහට යන්නම් මගේ අදහස් දෙකීමත් එක්ක. අපි මේ ගොඩනගමින් ඉන්නේ කුමක්ද? අපි අලුත් ආණ්ඩුව මේ ගොඩනගන්න උත්සාහ කරන්නේ කුමක්ද? අපි දන්නවා වර්තමානයේ සංවර්ධන ක්‍රියාවලිය අපිට යම් තාක් දුරකට හෝ පිළිගන්න පුළුවන් මට්ටමකට ඇවිල්ලා තියෙන ලෝකයේ රටවල් තිබෙනවා. ඒ රටවල් වල තිබෙන ආර්ථික ක්‍රමය ගැන, දේශපාලන ක්‍රමය ගැන අපි නොයෙකුත් දා තියෙන්න පුළුවන්. හැබැයි දැන්ට ලෝකයේ ආර්ථික සංවර්ධනයේ අතින් යම් පිළිගත හැකි මට්ටමකට ඇවිල්ලා තිබෙන දියුණු මට්ටමකට ඇවිල්ලා රටවල් තිබෙනවා. ඉතින් මේ රටවල් වල ඉතිහාසය සම්බන්ධයෙන් අපි අධ්‍යයනය කරාම අපිට දකින්න පුළුවන් කාරණාවක් තමයි මේ සෑම රටකම ඉතිහාසයේ යම් කිසි අවස්ථාවක් තිබිලා තිබෙනවා යම් පරිවර්තනීය කාල පරිච්ඡේදයක්. ඉතිහාසයේ අහඹුලෙස ගලා යනවා වෙනුවට යම් මිනිසුන් කණ්ඩායමක් මැදිහත් වෙලා සලස්මක් ඇතුව, දැක්මක් ඇතුව නායකත්වයක් දීලා යම් අනාගත දැක්මකින් ආර්ථිකය මෙහෙයවපු ඓතිහාසික කාල පරිච්ඡේදයක් අපිට ඉතිහාසයේ පුරා දකින්න පුළුවන්. අපි උදාහරණ ගත්තොත් ඇමරිකාවේ එක්සත් ජනපදයේ වෙන්න පුළුවන්, චීනයේ වෙන්න පුළුවන්, දකුණු කොරියාව වෙන්න පුළුවන්. ජපානය වෙන්න පුළුවන්. ඉතින් මේ හැම රටකම අපිට දකින්න පුළුවන් ඉතිහාසයම් පරිවර්තනීය කාල පරිච්ඡේදයක්. ඒවල සිද්ධ කර ප්‍රසස් කරන වෙනස්කම් තියෙන්න පුළුවන්. හැබැයි ඒ සෑම පරිවර්තනයකම අපිට දකින්න පුළුවන් පොදු ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි දැක්මක් එක්ක සිහිනයක් එක්ක ඒ රටවල් අවුරුදු 20ක් 30ක් 40ක් නුදුර ඉහළ අනාගතයක් දක්වා සැලසුමක් ඇතුව මෙහෙවපු පරිවර්තනීය කාල පරිච්ඡේද අපිට දකින්න පුළුවන්. අපි උදාහරණ ගත්තොත් ඇමරිකා එක්සත් ජනපදයේ ඇලෙක්සැන්ඩර් හැමිල්ටන්ගේ මූල්‍ය ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කරපු කාලේ ඉඳන් ඊළඟට සිවිල් යුද්ධයෙන් පසු කාලය, ඊළඟට නිව් ඩීල් කාල පරිච්ඡේදය, මේ සෑම අවස්ථාවකම රාජ්‍ය ප්‍රබලව රජය ප්‍රබලව ආර්ථිකයට මැදිහත් වෙලා ආර්ථිකය ගලා දිශාව ජාතික ආර්ථික ශක්තිමත් කිරීම සම්බන්ධ සැලසුම් මත ආර්ථිකය මෙහෙයපු දෙයක් අපිට දකින්න තියෙනවා. අපි දකුණු කොරියාව ගත්තොත් 1960 1970 එතන 1980 වෙනකම් ඒ අවුරුදු 20 කාල පරිච්ඡේදයේ පුරාවටම රජය විසින් සංවර්ධනයට මැදිහත් වෙලා පෞද්ගලික අංශයට දිශාගත කරමින් ආර්ථික ක්‍රියාවලට රජය මැදිහත් වෙච්ච කාල පරිච්ඡේදයක් තියෙන්නේ. ඊළඟට අපි වියට්නාම් පැත්තට ගියොත් දොයි මොයි ප්‍රසස් කරන හරහා රජය සමාජවාදයේ අභිමුඛ කරගත් වෙළඳපොළ යාන්ත්‍රණයක් ඔස්සේ වර්තමානයේ මේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලට අවදීනලා තියෙනවා. අපි චීනට ගියත් එහෙමයි. වර්තමානයේදී ලෝකයේ වේගයෙන්ම දුප්පත්කම තුරන් කරපු රට චීනය. ඉතින් අපිට එතනත් දකින්න පුළුවන් අන්නේම රජයේ මැදිහත් වෙලා දේශීය ආර්ථික ශක්තිමත් කරපු පරිවර්තනීය කාල පරිච්ඡේද. මාඕගේ ඉඳන් දේශියාව පෙන්ගේ ඉඳන් එහෙම කාල පරිච්ඡේද අපිට දකින්න පුළුවන්. අපි ජපානට ගියත් එහෙමයි. එනිසා වර්තමානයේ අපේ රටට අවශ්‍යලා තියෙන්නේ මොකක්ද? අපේ රටට දැන් අවශ්‍යලා තිබෙන්නේ අන්න එහෙම පරිවර්තනීය කාල පරිච්ඡේදයක්. අපි විශ්වාස කරනවා මෙන්න මේ මොහොත තමයි, මේ අපි ගත කරන කාල පරිච්ඡේදය තමයි අපේ රටේ යන්නේ පරිවර්තනීය කාල පරිච්ඡේදය. එනිසා අපිට දැන් අවශ්‍ය වෙන්නේ අන්නේ වෙනස වෙනුවෙන්, අන්නේ පරිවර්තනය වෙනුවෙන් සූදානම් වෙච්ච, ඒ වෙනුවෙන් පෙළ ගැහිච්ච ජනතාවක් නිර්මාණය කරගන්න එක. අපිට ලාංකීය සිහිනයක් අවශ්‍යයි. දැන් ඒ සිහිනය ඇතුලේ කර්මාන්තශාලාවේ කම්මලේ කම්කරුවා හැල සෑම දහදිය බිඳුවක්ම ඒ සිහිනය වෙනුවෙන් විය යුතුයි. ගොයිබිමේ ගොවියා හැලන ගන්න සෑම අස්වැන්නක්ම ඒ අපේ අනාගත සිහිනය වෙනුවෙන් විය යුතුයි. අපේ සොල්දාදුවාට ආරක්ෂක අංශවල සමාජිකයන්ට ජීවිතයක් පරිත්‍යාග කරන්න වෙනවනම් එක ජීවිතයක් කරි පරිත්‍යාග කරනවා ඒ සෑම ජීවිතයක් මේ අනාගත සිහිනය වෙනුවෙන් විය යුතුයි. පාසලේ දරුවන්ට උගන්වන ගුරුවරයා දරුවන්ගේ දෑස් වලින් දීප්තියක් දකිනවනම් ඒ දීප්තිය ඒ අනාගත සිහිනය විය යුතුයි. අන්න එහෙම සැලසුම් කරපු නිවැරදි අනාගත දැක්මක් සහිත නායකත්වයක් සහිත පරිවර්තනීය කාල පරිච්ඡේදයක් අපිට ඕනේ. අන්න ඒ වෙනුවෙන් තමයි අපි මේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කැප වෙලා තියෙන කෙනෙක් අපි විපක්ෂ මත කරන්න කැමති. ඒ වගේම තමයි මෙතන විවාද එනවා අපි යන්න ඕන පාර මොකක්ද, අපි අනුගමනය කරන පාර මොකක්ද, අපි ආර්ථික ක්‍රමය මොකක්ද යන්න ඕන කියලා යෝජනා එනවා. ඔව් අපිට ලෝකයේ තාම පරමාදර්ශ ආර්ථික මොඩලයක් බිහි වෙලා නැහැ. 20 සියවසේ සමාජවාද සම්බන්ධයෙන් ගත්ත අතදැ බැලීම් අසාර්ථක වුණා කියලා පිළිගන්නවනේ හිතමානීව. හැබැයි ඒ විතරක් නෙමෙයි, ඉතිහාසයේ අවසානයි ලිබරල් වාදය ධනවාදය තමයි එකම විසඳුම, එතනින් එහාට අනාගතයක් නැහැ කියලා පාරම්භාපු ඒ ලිබරල් වාදී පුරාජේරුවත් අවසන් වෙලා, ඉතිහාසයේ අවසාන සම්බන්ධයෙන් කියපු කතාව දැන් අවසන් වෙලා, නව ලිබරල් වාද සම්බන්ධයෙන් දේශනා දීපු නිදහස් කරන ලිබරල් කර සම්බන්ධ දේශනා දීපු යුරෝපයට අද අන්ත දක්ෂිණාසියට ගෙනලා තිබෙනවා. ඒ නිසා අපිට පරමාදර්ශී ආර්ථික මොඩලයක් කොපිකට් කරන්න මොඩල් ලෝකේ නැහැ. ඒ නිසා අපිට යන්නලා තියෙන මොන බාරද? අපිට ඇමරිකාවෙන් උදාහරණ ගන්න පුළුවන්, අපිට චීනෙන් උදාහරණ ගන්න පුළුවන්, අපිට වියට්නාමෙන් උදාහරණ ගන්න පුළුවන්, අපිට කොරියාවෙන් උදාහරණ ගන්න පුළුවන්. හැබැයි අපිට ඒ පද්ධති ඒ ක්‍රම කෙලින්ම මෙහෙට ඇප්ලයි කරන්න බෑ. අපිට යන්න තියෙන්නේ අලුත් පාරක් අපි මොහා ගන්න ඕනේ. අපි ඒ නිසා තමයි කියන්නේ ආර්ථික ලිබරල්කරණය කියලා පෞගේ කාලයක් පුරාවට මේ රටේ කිසි සැලස්මක් නැතුව කොහෙවත් තිබ්බ ආර්ථික ප්‍රතිපත්ති අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති අමුමුවේ ඇප්ලයි කරන්න ගිහිල්ලා අපේ රට ආය විනාශලා තිබෙනවා, ආර්ථික විනාශලා තිබෙනවා, දේශීය කර්මා විනාශලා තිබෙනවා. දැන් සහල් ලිංගයක් ගැන කතා කරනවා, බඩු මිල ගැන කතා කරනවා. හැබැයි ලංකාවේ කෘෂිකර්මාන්ත සංවර්ධනය කරන්න ජාති සැලස්මක් තිබිලා නැහැ මෙච්චර කාලයක්. ඒ නිසා දැන් රජයේ මැදිහත්වීමක් පෙන්වන්න අපිට ඉතිහාසයේ මේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් ගොවිය ආරක්ෂා කරන්න රජයේ මැදිහත්වීමක් අවස්ථාවක් පෙන්වන්න අපිට පුළුවන් නම් එහෙම කිසි දෙයක් කරලා නැහැ. එනිසා අපි අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නවා වගේම ලෝකයෙන් පාඩම් ඉගෙන ගන්න ලෑස්ති. අපි දැන් පිළිගන්නවා පරමාදර්ශී ආර්ථික මොඩලයක් නැති තත්වයක් ඇතුලේ අපිට සිද්ධ වෙනවා අපේ පාර අපිට මොහා ගන්න. එහෙනම් නිදහස් සැලදාමද, ආර්ථික ලිබරකරණයද, ආරක්ෂණවාදයද, මේව ගැන දැන් තනි අදහසක් අපිට යන්න බැරිලා තිබෙනවා. ඒ නිසා තමයි අපි මේ මොහොතේ අපි ඉන තත්ත්වයේ තේරුම් අරගෙන අපි යා යුත්තේ කොතනද කියලා තේරුම් අරගෙන ඒ සම්බන්ධයෙන් ආර්ථික සැලසුම් හදන්නේ. ඒ නිසා විපක්ෂයේ ඉන්න මහත්වරුන්ට අපි පොඩ්ඩක් මතක් කරන්න කැමතියි. අපිට ලෝකයෙන් උදාහරණ අරගෙන, අපිට ලෝකයෙන් ආදර්ශ අරගෙන ලෝකෙන් උදාහරණ අරගෙන අපිට නිකන් දේශනා දෙන්න ලෑස්ති වෙන්න එපා. අපි තේරුම් අරගෙන තියෙන්නේ අපි යා යුත්තේ අපේම ගමනක. ඒ වෙනුවෙන් ආණ්ඩුවක් තනියෙන් මේ ගමන යන්න බෑ. මෙරට සෑම පුර වැසියෙක්ම, මෙරට සෑම මිනිසෙක්ම ඒ ගමට එකරාශි වෙන්න ඕනේ. ඒක ස්වේච්ඡාවෙන් වෙන්න ඕන දෙයක්, ඒ කැමැත්තෙන් වෙන්න ඕන දෙයක්. අන්න ඒ වෙනුවෙන් ජනතාව පෙළගැස්වීම තමයි අපි ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘති ඔස්සේ බලාපොරොත්තු වෙන්නේ. අපිට ඕනේ සමාජය ඇතුලේ හුදකලා වෙච්ච, ආතතිගත වෙච්ච තරුණයෙක් වෙනුවට තමන්ගේ කුටුම්බයේ සුභ සාධනය, තමන් කුටුම්බයේ අනාගතය තනියෙන් බලාගනින් කියලා කුටුම්බ අතහැර දාන ආර්ථික ක්‍රමයක් වෙනුවට මුළු සමාජයේම එකට එකතු වෙලා ආර්ථික වර්ධනයක් වෙනුවෙන්, ආර්ථික සංවර්ධනයක් වෙනුවෙන් ගමන් කරන ආර්ථික ගැටලුවක් අපිට ඕනේ. ඒ නිසා මේ රටේ තරුණ පරම්පරාවට තරුණයෙක් විදිහට මම ආරාධනා කරනවා, අපි අනාගත පරම්පරාව වෙනුවෙන් අපේ තරුණ විය කැප කරමු. අපි අපේ අනාගත දරුවන් වෙනුවෙන් අපි නොමැති කාලයක, අපි නැති කාලයක අපේ දරුවෝ ජීවත් වෙන රට වෙනුවෙන් අපි අපේ තරුණ විය කැප කරමු. අපිට ලෝකයේ සංවර්ධනය වෙච්ච රටවල් වල ඉතිහාසයෙන් ගන්න තියෙන පාඩම මේක. එක පරම්පරාවක් තමන්ගේ තරුණ විය, තමන්ගේ කාලය අනාගත පරම්පරාව වෙනුවෙන් කැප කරන්න තිබෙනවා. අපි අන්න ඒ යුගයේ දැන් අපි ඉන්නේ අපේ රටේ. ඒ නිසා අපි ඓතිහාසික කාර්යභාරය අපේ උරුමතර ගමු. රටේ තරුණ පරම්පරාවට මම ආරාධනා කරනවා අපි හදමු සාමූහික විඥානයට එකතු වෙච්ච, සාමූහික අරමුණක් වෙනුවෙන් පෙළ ගැහිච්ච, හුදකලා වල්මත් වෙලා තැන් තැන දුවන් නැති සමස්ත අරමුණක් වෙනුවෙන් ශ්‍රමය දහදිය කැප කරන්න ලෑස්ති තරුණ පරම්පරාවක් එන්න කියලා මම ආරාධනා කරනවා. බොහොම ස්තුතියි.